විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මේ සභාව නියෝජනය කරපු ඉතාම වැදගත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන ශෝකය පළ කරද්දී මං කැමති පළමුවෙන්ම රුක්මන් සේනනායක මැතිතුමා පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා, ජාතියේ පියා මහාමානී ඩී.එස්. සේනනායක මැතිතුමාගේ මුණුපුරේ බද්දුන් පියා යන විරුද්ධාවලිය ලබපු ඩඩ්ලි සේනනායක අගමැතිතුමාගේ ඥාති පුත්‍රේ, ඒ සේනානායක කීර්තිමත් පරපුරේ ගෞරවයේ හැමතිස්සම ආරක්ෂා කරපු වර්තමානයේ බොහෝ දෙනෙක් දැන හැඳිනගෙන හිටපු සේනානායකවරයෙක් තමයි රුක්මන් සේනනායක මැතිතුමා. එතුමාටත් අර පරපුරේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි කියන හැඟීම හැම විටම හිතේ තිබුණා. ඒ වගේම යම් ප්‍රමිතියක් ආරක්ෂා කරපු දේශපාලනඥයෙක් හැටියට තමයි අපි එතුමාව දැක්කේ. ඒ වගේම සේනානායකවරුන්ට මේ රටේ ජනතාව තුළ තියෙන අසීමිත ගෞරවයක්, ඒ වගේම ආදරයක්. වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් ගැන කතා කරනකොට තියෙන චෝදනා සේනානායකවරුන්ට නැහැ. අපි දැක්කා හැම තිස්සෙම ඩී.එස්. සේනනායක මහත්තයා දිහා බැලුවත්, ඩඩ්ලි සේනනායක මැතිතුමා දිහා බැලුවත්, රුක්මන් සේනනායක මැතිතුමා ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවත්, ආත්ම සංයමයකින් යුතුව එවකට තියෙන ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙන හැටි අපි අහලා තිනවා. ඩී.එස්. සේනනායක මහත්තයා රට බාර ගන්නකොට රටට ආහාර සැපීම පිළිබඳ බරපතල ගැටලු තිබුණා. තව පැත්තකින් මැලේරියා වසංගතයට මුහුණ දෙන්න සිදු වෙලා තිබුණා. නිදහස ලැබීමත් එක්ක අතෘප්තිමත් වෙච්ච ජනවර්ග කණ්ඩායම් තිබුණා. වාර්ගික සමතන් පිළිබඳ ප්‍රශ්න තිබුණා. භාෂා සමතන් පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒ හැම එකකටම එතුමා මුහුණ දුන්නා. ගල්ලෝයේ ව්‍යාපාරය වගේ දැවැන්ත ව්‍යාපාර පටන් ගන්න එතුමාට ශක්තිය තිබුණා. ගොවි ජනපද ඇති කරා බොහෝ දූරදර්ශීව රටේ අනාගතය දිහා බලලා, මුඩු බිමක් වෙලා තිබුණු නැගෙනහිර පළාත, අම්පාර දිස්ත්‍රික්ක වගේ සරුසාර කුඹුරු යායවල් බවට පරිවර්තනය කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ඩඩ්ලි සේනනායක මැතිතුමත් එහෙම. එතුමාට හර්තාලයකට පවා මුහුණ දෙන්න සිද්ධ වුණා. ආහාර අර්බුද තිබුණු කාලෙක එතුමා බාරගත්තා. එතුමා ඒවට මුහුණ දුන්නා. අපි අහලා තිනවා ඩඩ්ලි සේනනායක අගමැතිතුමා උතුරේ ප්‍රශ්නෙට බොහොම අවංකව විසඳුම් දෙන්න උත්සාහ කරපු හැටි. එතකොට දකුණේ පෙළපාලේ ගියා ඩඩ්ලිගේ බඩේ මසල වැඩේ කියලා. හැබැයි සේනානායක වරුන් සතුව තිබුණු ආත්ම සංගමයෙන් යුතුව තමයි ඒවට මුහුණ දුන්නේ. රුක්මන් සේනනායක මැතිතුමා රටේ ප්‍රසිද්ධ වුණේ, රට හඳුනගත්තේ ඩඩ්ලි සේනනායක මැතිතුමාගේ අභාවයෙන් පස්සේ දැදිගම පැවති අතුරුමැතිවරණේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකය හැටියට වයස 20 ගණනක තරුණයෙක් හැටියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ. ඒ මැතිවරණේ බොහොම අභියෝගාත්මක මැතිවරණයක්, ප්‍රචණ්ඩත්වයේ පිරලා තිබුණු මැතිවරණයක්. නමුත් රුක්මන් සේනනායක මැතිතුමා දැදිගම මන්ත්‍රීවරයා හැටියට ජනතා ඡන්දයෙන් ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවට ආවා. එතුමා මේ සභාව තුළ කැබිනට් ඇමතිවරයෙක් හැටියට ක්‍රියා කරනකොට අපි දැකලා තිබෙනවා පරිසර ඇමතිවරයා හැටියට කොයිතරම් ඒ විෂය ගැන හැඟීමකින් අවබෝධයකින් කටයුතු කරාද කියන එක. එතුමා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිත්වයේ ධර්මින් විශාල නායකත්වයක් පක්ෂයට ලබා දුන්නා. එතුමා බොහොම නිහතමානී කෙනෙක්, හරි විනෝදකාමී කෙනෙක්, සරල පුජ්‍යලේ, රසවත් කතා කියන්න, විහිළු තහළු කරන්න එතුමා ඉන්න තැන කිසිම පාළුවක් අපට දැනුන්නේ නැහැ. මේ ලොබි එකේ ඉන්නකොට තරුණ මන්ත්‍රීවරු අනිත් අය වට කරගෙන එතුමා හිනාවෙවි පැරණි කතා නොයෙක් දේවල් බොහොම රසවත් විදිහට කියන්න උපන් හපන්කමක් තිබුණා. ඒ වගේම එතුමා මහජනයාට වගේම සතාසිව්පාවටත් පරිසරයටත් අසීමිතව ආදරය කරපු කෙනෙක්. සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී ක්‍රිකට් ක්‍රීඩාවටත් එතුමා නැඹුරු වෙලා හිටියා කියලා අපි අහලා තිබෙනවා. ඒ නිසා රුක්මන් සේනනායක මැතිතුමාගේ අභාවය ගැන අපේ බලවත් සංවේගය, ඒ පවුලේ උදවියට, විශේෂයෙන්ම වසන්ත සේනනායක හිටපු ඇමතිතුමා ඇතුළු ඒ පවුලේ උදවියට, පුද කරන්න කියලා මං ඉල්ලා හිටියේ. ඒ වගේමයි කතානායකතුමනි අපිට ආශ්‍රය කරන්න ලැබිච්ච තවත් සුවිශේෂී චරිතයක් තමයි සිරිනාල්ද මෙල් කියන්නේ. සිරිනාල්ද මෙල් මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාගේ විශ්වාසවන්ත ඉතාම හිතෛෂී පුජ්‍යලේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පක්ෂේ නායකයා වෙලා 77 6න් 5ක බලයක් ගන්න තත්ත්වයට එනකොට තරුණ සිරිනාල්ද මෙල් තිරේ පිටිපස්සේ සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබුණා. මං අහලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වරක් කියනවා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි මගේ පුතා රවි ජයවර්ධන. අනිත් දරුවා තමයි ජාතික සේවක සංගමයේ කියලා. දරුවෙක් වගේ හදපු ජාතික සේවක සංගමයේ ජේ.ආර්. ජයවර්ධන බාර දුන්නේ දරුවෙක් බාර දෙන්නේ විශ්වාසවන්තම කෙනෙකුට. සිරිනාල්ද මෙල්ට බාර දුන්නා ජාතික සේවක සංගමයේ ලේකම් තනතුර. 1989 ජනමත විමසුමෙන් පස්සේ ආසන කීපයක අතුරු මැති වර්ණ තියන්න සිද්ධ වුණා. කැස්බෑවේ කාසනය. කැස්බෑවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා තීරණය කරනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ තීරණය වුණේ සිරිනාල්ද මෙල්. නමුත් සිරිනාල්ද මෙල් මැතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා මේකට සුදුසුම පුජ්‍යලයා තමයි ගාමිණී ලොකුගේ කියලා එතුමා තමයි ගාමිණී ලොකුගේව නිර්දේශ කරේ. ගාමිණී ලොකුගේ මැතිතුමා හිටියානම් කියලා මට හිතුණාද මේ වෙලාවේ එතුමා සිරිනාල්ද මෙල් ගැන අපි කාටත් වඩා හොඳ කරුණු ටිකක් ප්‍රකාශ කරන්න තිබුණා එතුමා මේ සභාවේ හිටියානම්. ඒ වගේම මම අහලා තියෙනවා සිරිනාල්ද මෙල් මැතිතුමා විටින් විට කියනවා එතුමාගේ ඇහැට කඳුලක් ඉනුවනම් ඉනුවේ මතක විදියට තුන් වතාවක් කියලා මෑත කාලේ. එකක් තමයි එතුමාගේ මව වියෝවිච්ච සිද්ධිය ආරංචි වුණා. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මිය ගියා කියන පණිවිඩය ලැබුණා. අනිත් එක තමයි එතුමාගේ කල්යාණ මිත්‍රයා හැටියට හිටපු ගාමිණී ලොකුගේ මහත්තයා පක්ෂේ හැරදාලා ගියා කියන පණිවිඩය ආවම ඇහැට කඳුලක් ඉනුවා කියලා. ඒ වගේම ගාමිණී ලොකුගේ මැතිතුමා දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ පක්ෂයකට ගියා කියලා සිරිනාල්ද මෙල්ගේ ගාමිණී ලොකුගේගේ ආශ්‍රය නැති වුණේ නැහැ. හැමදාම හවසට මේ පක්ෂ දෙකේ නායකයෝ හැටියට හිටියත් ඒ ප්‍රදේශයේදී මුණ ගැහෙන සිරිතක් තිබුණා. ඒ වගේම එතුමා හම්බෙන්න උදව්වක් ඉල්ලගෙන කවුරු හරි ආවනම් ගෙදෙට්ට එතුමා මුදලින් පවා උපකාර කරා. කැස්බෑ වාසනේ විශාල පිරිසකට රැකියා අවස්ථාවල් ආදායම් මාර්ග ඇති කර දෙන්න සිරිනාල්ද මෙල් මැතිතුමා විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. පිළියන්දල ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් එතුමා විශාල සේවයක් ඉෂ්ට කරලා තිබෙනවා. එතුමාගේ හිටිය එක පුතයි ලංකාවේ ප්‍රධානම පාසලක් වෙච්ච කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා උගතෙක් බවට පත් කර උසස් අධ්‍යාපනයක් දීලා ඒ තමයි ගායන්ද මෙල්. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සිරිනාල්ද මෙල් මැතිතුමාගේ සේවය ඉදිරියට ගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ කැස්පෑව සංවිධායක ධුරය එතුමාගේ පුත්‍ර ගායන්ට පිරිනමලා තිබෙනවා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ආවා. ඉතාම සුහදව හිටියා. අපිත් එක නිතර පිළිසඳරේ දිච්ච හැටි මට මතක් වෙනවා. දේශපාලනයේ රසමුසු තැන් ගැන පැරණි සිදුවීම් ගැන බොහෝ දේවල් එතුමා දැනගෙන හිටියා. ඒවා කතා කරපු හැටි මට මතක් වෙනවා. සිරිනාල්ද මෙල් මැතිතුමාගේ අභාවය ගැන එතුමාගේ මැතිනියටත් පුතුණුවන්ටත් පවුලේ ඥාතීන්ටත් අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලා හිටියා. ඒ වගේමයි ගරු කතානායකතුමනි රෙජිනෝල්ඩ් පෙරේරා මැතිතුමත් මේ සභාවේ හිටපු කැපී පෙනෙන චරිතයක්. එතුමා වත්තල මාබෝල නගරාධිපතිවරයා ලෙස පත් වුණා 1983. වත්තල මාබෝල නගර සභාව ලංකාවේ හොඳම නගර සභාව බවට සම්මාන ලැබුවා. ඒ තත්ත්වයට ඒක ඔසවා තබන්නට නායකත්වය දුන්නේ අන් කවරෙක්වත් නෙමෙයි රෙජිනෝල්ඩ් පෙරේරා මැතිතුමයි කියන එක අපි හොඳට අහලා තිබෙනවා. එතුමාට පුළුවන්කම ලැබුණා ලංකාවේ තියෙන නගර සභා 30 ගණනකින් මහනගර සභා 12කට පමණ ප්‍රමාණයකින් පළවෙනි වතාවට නගරාධිපතිවරයෙක් හැටියට ක්‍රියා කළා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා ගන්න සමත්ුනේ රෙජිනෝල්ඩ් පෙරේරා මැතිතුමා. ඒ වෙන මොකක්වත් ඉඳ නැමෙයි වත්තල මාබෝල නගර සභාව දියුණු කරන්න එතුමා කරපු කැපවීම අනාගතයේ දකින නායකයෙක් හැටියට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දැක්කා. ප්‍රේමදාස මැතිතුමා තීරණය කරා නගර සභාව දියුණු කරා වගේ පළාත දියුණු කරන්න ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා. ඒ නිසා එතුමාට මන්ත්‍රීවරයෙක් වෙන්න ලැබුණා. එතුමා මන්ත්‍රීකම නැති වුණාට පස්සෙත් හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයට සහභාගී වෙමින් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. මහරට ලොකු වැඩ කොටසක් කරා. ඒ නිසා එතුමාට මොක්සුවේ ප්‍රාර්ථනා කරන ගමන් අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි ඉල්ලියාස් මැතිතුමත් මේ සභාව නියෝජනය කරපු ඔබතුමා වගේම වෘත්තීන් වෛද්‍යවරේ. එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියටත් ක්‍රියා කළා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් ක්‍රියා කරා විතරක් නෙමෙයි, ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට විසින් විට එතුමා ඉදිරිපත් වුණා. ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට සිටියදී ජීවිතක්ෂයට පත්වෙච්ච දෙතුන් දෙනා අතරට ඉල්ලියාස් මැතිතුමත් පත් වුණා. එතුමා පහුගිය මැතිවරණ ඉදිරිපත් වෙලා සිටියදී තමයි ජීවිතයෙන් සමුගත්තේ. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාසල් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදිකරන්න කටයුතු කරා, රෝහල් සංවර්ධනය කරන්න කටයුතු කරා, අවතන් වෙච්ච පුජ්‍යලීන් සඳහා කජුවත්ත ප්‍රදේශයෙන් අක්කර 90ක් වෙන් කරගෙන ඒ උදවිය පදිංචි කිරීමටත් කටයුතු කරා. ජනතා ප්‍රශ්නවලදී සාමකාමී අරගලවල නිරත වෙමින් ඒවට විසඳුම් ලබා දෙන්නට අධිකරණයට පවා ගිහිල්ලා කටයුතු කරපු පුජ්‍යලෙක් හැටියට ඉල්ලියාස් මැතිතුමා අපි දකිනවා. එතුමාගේ අභාවය ගැනත් පවුලේ උදවියට අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලමින්, මට අවස්ථාවක් දීම ගැන ඔබතුමාට කෘතවේදීත්වය පළ කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.